මීළඟට ගරු නලින් රුවන් ජීව ප්‍රනාන්දු අමාත්‍යතුමා, ඔබතුමාට මිනිත්තු 15ක කාලයක්
තියෙනවා. මුලසන ඔබවන ගරු මන්ත්‍රීතුමනි, අද දින මේ විවාදයට ගන්න සංචාර කටයුතු පනත් යටතේ නියමයන් පහක්, ඒ වගේම හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ නියෝගයන්, ඒ වගේම රජයේ ඉඩම් ආඥා පනත යටතේ නියෝගයන් ගන්න වෙලාවේ මට අවස්ථාව ලබා දීම පිළිබඳ ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මං හිතන්නේ අපි මේ කාරණා දිහා බැලුවොත් මේ සංචාරක ව්‍යාපාරය සම්බන්ධව අපිට මීට අවුරුදු දෙකකට ඉතර ඉස්සෙල්ලා තිබ්බේ තාමත් නරක තත්ත්වයක්. අද සංචාරක ව්‍යාපාරය ගැන විශාල වශයෙන් පක්ෂ විපක්ෂ කතා කරනවා. හැබැයි අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මේ රටේ සංචාරක ව්‍යාපාරය කියන එක නැත්තරම නැති වෙලා තිබ්බේ. ඒ වෙද්දී ලෝකේ සංචාරක කරන රටවල් වල සංචාරකයන්ට දීපු උපදෙස් උනේ මොකද්ද? සංචාරය සඳහා ශ්‍රී ලංකාව තෝරා ගන්න එපා. ඒ ඇයි? මේ රටේ විදුලිය නෑ පැය 12ක් 13ක්. ඒ වගේම මේ රටේ ආහාර නෑ සංචාරකයන්ට ඇවිල්ලා ආහාර පාන ගන්න. ඒ වගේම සංචාරය සඳහා ඉන්ධන නෑ සංචාරකයන් මේ රට තුල යන්න බලන්න. ඒ වගේම ඒ රට තුල ප්‍රචණ්ඩත්වයේ තියෙනවා. ඒ ප්‍රචණ්ඩත්වයේ තුල සංචාරකයන්ගේ ආරක්ෂාව නැති කියන කාරණා ගණනාවක් ලෝකේ රටවල් පෙන්නලා ඉතාමත් කීර්තිමත් සංචාරක ඉතිහාසයක් තිබු රටට අවුරුදු දෙකකට ඉස්සෙල් ලැබුණු සහතිකය තමයි මේ රට සංචාරක ව්‍යාපාරයෙන් ඈඩ් කරන්න, එහෙම නැත්නම් අයින් වෙන්න ඕනයි කියන මතයක් මේ රට ලෝකේ ගෙනිච්චා. ඒ තුළ අපි කොහොමද නැවත සංචාරක ව්‍යාපාරය පටන් ගත්තේ කියන එක තමුන්නාසල කවුරුත් දන්නවා. කිලෝමීටරයක් දෙකක්වත් ඒ දුවාගන්න ඩීසල් පෙට්‍රල් නැති රටක, විදුලිය නැති රටක, ප්‍රචණ්ඩත්වයේ තියෙන රටක සංචාරක ව්‍යාපාරය ගැන කතා කිරීම විහිළුවක්. ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ජනාධිපති වෙලා මේ අලුත් කැබිනට් මණ්ඩලය පත් කරලා මේ සඳහා එකින් එක විසඳුම් ලබා දීලා තමයි අද තමුන්නාසල අපි කතා කරන මේ සංචාරක ව්‍යාපාරයේ දියුණුව, එහෙම නැත්නම් අපිට පහුගිය අවුරුද්දට සාපේක්ෂව දිහා ගත්තොත් අපේ සංචාරක ව්‍යාපාරයේ තුලින් ලැබෙන ආදායම පැමිණි සංචාරකයන් ප්‍රමාණය අතිවිශාල වශයෙන් ඉහළ නංවලා මේ රටේ ආර්ථිකයට ශක්තිමත් ආර්ථිකයක් නොගන්න සංචාරක ව්‍යාපාරය උදව් වුණයි කියන එක අපි මතක් කරන්න ඕන. ඒක නිකන් ලබාගත්තු දෙයක් නෙමේ. අපි ගත්තු ප්‍රතිපත්ති තීන්දුවල අපි ආර්ථිකයේ ශක්තිමත් කරන වැඩපිළිවෙල තුළ සංචාරක ව්‍යාපාරය දුණු ප්‍රමුඛත්වය නිසා තමයි අද වෙද්දී අපි මේ තරමට සංචාරක ව්‍යාපාරය දියුණු කරගන්න නැවත අපිට හැකියාව ලැබුණේ. එතකොට ඒ වගේම තමයි අද මේ සංචාරක ඇමතුමා ඉදිරිපත් කරන්නේ සංචාරක කලාප පහක් ආරම්භ කරලා, ඒ සංචාරක කලාප පහට සුවිශේෂී වූ පහසුකම් ලබා දීලා ඒ සංචාර කර්මාන්ත ඒ ප්‍රදේශය දියුණු කරන, ඒ වගේම සංචාරක ව්‍යාපාරය දියුණු කරන, ඒ තුළින් මේ රටේ ආර්ථිකය වැඩපිළිවෙළට ශක්තියක් ලබා දෙන වැඩපිළිවෙළ තමයි අද අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. දැන් විපක්ෂයේ ඉතින් කරුණු කාරණා කියනවා, මේසට උපදෙස් දෙනවා. හැබැයි මෙවැනි තත්ත්වයක් තුළ රට බාර ගන්න කිව්වම, මෙවැනි කඩාවැටිච්ච ශ්‍රේෂ්ඨ කියන කතා කරපුවම එයා එදා මේ වලින් අයින් වුණා. ඒ නිසා තමයි අද වෙද්දී අපි විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාර විශාල වශයෙන් බලපෑවා අපි පහුගිය කාලේ පහුගිය අවුරුදු දෙකකට ඉස්සෙල්ලා තිබ්බ ආනයන සීමා කිරීම. මේ රටේ සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය කරන භාණ්ඩ විශාල ප්‍රමාණයක් අපි ආනයනය කිරීම නවත්තලා තිබ්බේ. ඒ කාලේ කිව්වා ටිෂු පෙට්ටියක්වත් නැති, ටිෂු කොලයක්වත් නැති රටක සංචාරක ව්‍යාපාරය ගැන මොනවද කතා කියලා. එවැනි රටක තිබ්බ තත්ත්වයක් සංචාරක ව්‍යාපාරයට අපි අවශ්‍ය කරන විදිහට ඒ අවශ්‍ය කරන බාධා ඉවත් කරලා සියලු ආනයනය කටයුතු අපි ලිහිල් කරලා ඒ අවස්ථාව ලබා දුන්නා. ඒ වගේම තමයි තමුන්නාසල මතකයි මේ පාර්ලිමේන්තුව තුළ මේ පක්ෂ විපක්ෂ විශාල වශයෙන් කතා කරපු දෙයක් තමයි මේ සංචාරක ව්‍යාපාරයේ තිබ ලොකුම ප්‍රශ්නේ තමයි බැංකු ණය ගෙවා ගන්න බැරිව හෝටල් කර්මාන්තය සහ ඒ ආශ්‍රිත කර්මාන්ත කඩාය වැටලා බැංකු ණය බැංකුවලට තමන්ගේ දේපළ සින්න වුණා. සංචාරක ව්‍යාපාරය තමයි වැඩිම බලපෑමට ලක්ුණේ. මොකද අපි එක කාලේ එක දවසක් මතකයි කොවිඩ් වසංගතයෙන් පස්සේ එද්දී අපි නම් කෙරුව අවසාන සංචාරකයත් මේ රටෙන් පිටත් වුණයි කියලා. ඒ කියන්නේ සංචාරකයෝ පැමිණීම බිඳුවයි. අවසාන සංචාරකයත් මේ රටින් පිටත් වෙනවා කියන නිවේදනය නිවුස් එක ගියා. එතකොට එහෙම තිබුණු සංචාරක ව්‍යාපාරය නැවත ගොඩගැද්දී ඒ වැඩපිළිවෙල අපි අනුලගත්තා. ඒ වගේම ඒ තුළ ඒ අවුරුදු ගානක සංචාරක ව්‍යාපාරය කඩා වැටීම තුළ ඒ හෝටල් පද්ධතිය සහ ඒ ආශ්‍රිත තිබ්බ හෝටල් සංවර්ධන හෝටල් වල තිබ්බ තත්ත්වය තමයි මම කිව්වේ. එමෙයාගේ බැංකු ණය ගෙවා ගන්න බැරි වීම තුළ මේවා සින්න වෙන්න ගත්ත බැංකු වලට. ඒ නිසා තමයි අපි මූලික සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයට අමතරව සංචාරක ව්‍යාපාරයට මුල් තැන දෙන නිසා තමයි අපි නැවත පරාට නීතිය වෙනස් කරලා මේ වෙන්දේසි කරලා එහෙම නැත්නම් බැංකු විසින් හෝ මූල්‍ය ආයතන විසින් මේවා අත්පත් කර ගැනීම නවත්වන්න අපි කටයුතු කරේ. එතකොට අපි මේ අවස්ථාව සංචාරක ව්‍යාපාරයට ලබා දුන්නා. ඒ විතරක් නෙමේ අපි මේ සංචාරක ව්‍යාපාරය සඳහා අවශ්‍ය කරන මූලික දේවල් ටික අපි ඉක්මනින් ලබා දෙන්න කටයුතු කරුවා. බැංකු ණය ගත්තොත් අපි ආර්ථික කඩාවැටීමක් තුල හෝ ඒ තුල කළමනාකරණය කරලා මෙයට නැවත බැංකු ණය ලබා දීමේ වැඩපිළිවෙල අපි ආරම්භ කෙරුවා. ඒ වගේම අපිට තවත් මම මතකයි සංචාරක ඇමැතිතුමා මේ බියර් ලයිසන්ස් මේ වගේම ආයෝජන කලාප තුළ ආයෝජන මණ්ඩලයේ සතුව තිබ්බ ඒ අනුමැතිය ගත්ත ආයතන වලට එහෙම නැත්නම් ඒ පිටින් ඊට පිටින් තිබ්බ ආයතන වලට ඒ අයගේ ආදායම වැඩි කරගන්න ඒ බියර් ලයිසන්ස් වැනි දේවල් ලබා දීලා මේ සංචාරක කර්මාන්ත කරුවව ආරක්ෂා කරන්න කටයුතු කෙරුවා. ඒ අයගේ ආදායම වැඩි කරගන්න කටයුතු කෙරුවා. ඒ තුලින් නැවත අපිට ශක්තිය ලැබුණා නැවත සංචාරක කර්මාන්තයට යම් සහනයක් ලබා දෙන්න. ඒ වගේම සංචාරක ව්‍යාපාරයට තිබ්බ ලොකුම ප්‍රශ්න තමයි අසාධු ලේඛනේ. ඒ කියන්නේ බැංකු ණය ගෙවා ගන්න බැරුවම ක්‍රිබ් එකට ගියාම නැවත ණයක් ගන්න ගියාම ළමයි ලබා දෙන්න බෑ. කවදාකවත් දෙන්නේ නැහැ. අයිඩී කාඩ් නම්බරේ ගැහුවම අධ්‍යක්ෂවරේ එහෙම නැත්නම් පෞද්ගලික තනි ව්‍යාපාරිකයෙක් ගැහුවම එයාට කවදාකවත් ණයක් ලබා දෙන්න බෑ. නමුත් අපි ඒ සඳහා අවශ්‍ය කරන සහන වැඩපිළිවෙල ලබා දීලා නැවත එයාට අවශ්‍ය කරන තත්ත්වය ලබා ගන්න තමන්ට අවශ්‍ය කරන ණය පහසුකම් ලබා ගන්න අපිට කටයුතු කරන්න හැදුණා. එතකොට අපි මේ තුලින් බලාපොරොත්තු වෙන්නේ උනේ අපේ රටේ ආර්ථිකයේ ශක්තිමත් කරන ප්‍රධාන කාරණා තුනෙන් එකක් වෙලෙස සංචාර කර්මාන්තයෙන් අපිට අවශ්‍ය කරන ආදායම අපි ලබා ගන්න කටයුතු කරුවා. අපි තමුන්නාසලා දන්නවා සංචාර කර්මාන්තයේ විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඒ වගේම අපනයනය කියන කාරණා තුන තමයි අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ග තුන බවට පත් වෙලා තිබෙන්නේ. ඒ නිසා අපි අද වෙද්දී අපේ ප්‍රධාන ආදායම් මාර්ග තුනම නැවත ශක්තිමත් කරලා මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙල අපි අද ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අද අපි දැන් කරන්නේ අර අවශ්‍ය කරන පනත් වෙනස් කරලා අනාගතයේ කොහොමද අපේ සංචාරක ව්‍යාපාරය තවත් දියුණු කරගන්නේ? එහෙම නැත්නම් ඊට අවශ්‍ය කරන වෙනස්කම් කරන්නේ කොහොමද කියන එක අපි මේ පහුගිය කාලේ අපි කතා වුණා. ඒ වගේම සංචාරක ව්‍යාපාරයේ අපි වෙනස් මාවතකට යන වැඩපිළිවෙල අපි ආරම්භ කරා. අපි ගත්තොත් උදාහරණයක් ගත්තොත් අපි දැන් පරණ අපි අවුරුදු 25ක 30ක සංචාරක ව්‍යාපාරය කරපු විදිහට අද සංචාරක ව්‍යාපාරය කරන්න බෑ. අලුත් වෙනස්කම් කරන්න ඕන. ඒ වගේම මේ සංචාරක ව්‍යාපාරයේ ගම ඇතුළට යන්න ඕන. ගමේ තියෙන ආහාර පාන ටික ඒ සංචාරක ව්‍යාපාරය සඳහා ඇතුල් වෙන්න ඕන. ඒ වගේම ඒ අයගේ සංස්කෘතිය ගමේ සංස්කෘතිය එහෙම නැත්නම් ඒ ප්‍රදේශවල තියෙන සංස්කෘතිය මේ සංචාරක ව්‍යාපාරය තුළ ඇතුල් වෙන්න ඕන. එවැනි කාරණා පිළිබඳ තමයි අද අපි මේ ගේන පණතේ එක කාරණයක් වෙන සංචාර කර්ම කලාප තුලින් ඒ ප්‍රදේශවලට ආවේනික සංචාර කලාප ඇති කිරීම තුළ මේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න අපිට හැකියාව ලැබෙනවා කියන එක මතක් කරන්න ඕන. ඒ වගේම තමයි අපි පහුගිය කාලේ දැක්ක ජනාධිපතිතුමා මේ අපි මේ මෙවැනි වැඩපිළිවෙල ගිහිල්ලා 2048 ආර්ථික වැඩපිළිවෙල දැන්නම මොකද කිව්වේ 2045 අට වෙද්දී ඕක ඉදිරිපත් කරපු ජනාධිපතිවත් මේ ඉන්න පාර්ලිමේන්තුවේ 150ක් දක්වා ජීවත් වෙන්නේ නැහැලු. ඒ අය මැරෙලා ඉවරලු මේ වැනි වැඩපිළිලක් අපිට ඉදිරිපත් කරලාදී කියන කතාව. රටකට මෙවැනි කතා රටක් ඕන වශයෙන් ආර්ථික වශයෙන් දියුණු වෙන රටක් එහෙම නැත්නම් ඉස්සරහට යන රටක් අවුරුදු 25ක 20ක වැඩපිළිලක් තියෙන්න ඕන. එහෙම නැත්නම් අද කියලා හෙට ඒ වැඩපිළිවෙල වෙනස් කරන තත්ත්වයක රටක් ගෙනියන්න බෑ. අපිට ඒකේ අපේ අපිට ඒ ගත්ත තීන්දුව වල නරක ප්‍රතිඵල අපි වින්දා. ඒ නිසා අවුරුදු 2048 වෙනකන් ඒ ආර්ථික වැඩපිළිවෙල තුල සංචාර කර්මාන්තය කොහොමද අපි දියුණු කරන්නේ? ඒ වගේම අපගේ අපනයන කොහොමද අපි දියුණු කරන්නේ? ඒ වගේම අපේ විදේශ සේවා ශ්‍රමිකයන්ගෙන ආදායම වැඩි කරගන්න මොකද්ද වැඩපිළිවෙල? අපි අඩු ආදායම් ලබන පඩිවලට යනවද? එහෙම නැත්නම් වැඩි ආදායම ලබා ගන්න පුළුවන් ශ්‍රමිකව අපි අරිනවද? එයාට පුහුණු ශ්‍රමිකව යල්ලා කොහොමද අපි මේක වෙනස් කරගන්නේ? එහෙම නැත්නම් විවිධ IT ශේෂ්ඨ හරහා එවැනි විශාල ප්‍රමාණයේ ඉපීම ලබා ගන්න පුළුවන් අපි ශ්‍රමිකව අපි අරිනවද? එහෙම නැත්නම් වෘත්තිකව අපි අරිනවද කියන එක අපි කාරණා ගැන කල්පනා කළා තමයි. අපි 2048 වෙද්දී අපේ රට කොහොමද දරයි යන්නේ කියන ආර්ථික ප්‍රතිපත්තිය හැදුවේ. දැන් අපි උදාහරණයක් ගත්තොත් අපේ රටේ වෙච්ච වාගේ කාරණා ලෝකේ අනිත් රටවල සිදුවලා තියෙනවා. අද ලෝකේ දියුණු වෙච්ච රටවල් තියෙනවා සමහර අවුරුදු 20කට 25කට ඉස්සෙල්ලා මෙවැනි ආර්ථික පරිහානි ආර්ථික හෝදාපාලුවට ගිය රටවල් තියෙනවා. අපි අල්ලපු රට ඉන්දියාවත් IMF වැඩපිළිවෙල සම්බන්ධ වෙච්ච රටක්. මම අද උදාහරණයක් කිව්වොත් ඉන්දුනීසියාව 1998 දී මෙවැනි ආර්ථික බලපෑමක් ආවා. ඒ වෙනකොට IMF ඇමරිකන් ඩොලර් බිලියන 43ක් ආධාර ලබාගෙන නැවත රට ගොඩනගෙන වැඩපිළිවෙලට ගියා. අද කොහොමද ඉන්දුනීසියාවේ ආර්ථිකය? අද ඉන්දුනීසියාවේ ආර්ථිකය විශාල වශයෙන් දියුණු වෙලා අද ඉන්දුනීසියාවේ 2045 ඉන්දුනීසියා ඒක පුජ්‍යල ආදායම ඩොලර් 23,000ක් ලෙස ඒගොල්ලන්ගේ ආදායම් බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ අය සැලසුම් කරලා තියෙන්නේ 2045 වැනි විශාල ආර්ථික දැක්මක් තියෙන වැඩපිළිවෙලක්. අද එවැනි රටවල් ඒ ආර්ථික වැඩපිළිවෙල ඉදිරියට සාර්ථකව කරගෙන යනවා. අපේ රටේ මොන හරි කිව්වම එක්ක ඉස්සෙල්ලම පටන් ගන්න විපක්ෂය ඒකට හිනහ වෙනවා. හිනහ වෙලා කතා කරලා පොඩි මෝඩ චූන් එකක් දාලා ඒක විනාශ කරන වැඩපිළිවෙලට අපේ රටේ මේ විපක්ෂය සහ සමහර කණ්ඩායම් කටයුතු කරන්නේ. ඒ නිසා අපි විශේෂයෙන්ම කියනවා අපි මේ ගෙනියන වැඩපිළිවෙල අද වෙද්දී අපි ඉතාම සාර්ථක තත්ත්වයට පත් කරලා තියෙනවා කියන එක කාටවත් නැහැයි කියන්න බෑ. අද ජනාධිපතිවරයා මේ ගෙනියන වැඩපිළිවෙල සෑම තත්ත්වයකින්ම අපි ඉස්සරහට ගෙනිච්චා. ඒ වගේම තමයි විශේෂයෙන්ම අපේ රටේ නිෂ්පාදනය වැඩ කරන වැඩපිළිවෙල අපි ගෙනියන්න ඕන. දැන් මේ සංචාරක ව්‍යාපාරය දියුණු වෙනවනම් අපි උදාහරණයක් ගත්තොත් කුකුල්පස් නිෂ්පාදනය, ඒ වගේම බිත්තර නිෂ්පාදනය, ඒ වගේම මේ රටේ කුෂි අනිකුත් භාණ්ඩ නිෂ්පාදනය වැඩි වෙන්න ඕන. දැන් අපි නිකන් බැලුවට මේ රටේ කුකුල්මස් අපිට අවශ්‍ය වෙනවා, ඒක අපේ රටේ මිනිස්සුන්ට කන්න කිව්වට අපි වෙද්දී තවත් සංචාරකෝ 125ක් මේ රටට එනවා. ඒ අයට මේ පහසුකම ලබා දෙන්න ඕන. ඒ අයට මේ මේවා හරහා එන නිෂ්පාදනය ලබා දෙන්න ඕන. ඒ වගේම බිත්තර ගත්තත් ඒවා එවැනි ගත්තයක්. ඉතින් ඒ නිසා මේ සියලු දේ මේ පහසුකම් වැඩි කරන වැඩපිළිවෙල අපි යන්න ඕන. ඒ වගේම විශේෂයෙන්ම කියනවා අද ගේන මේ විශේෂයෙන්ම මේ ඉඩම් පිළිබඳ ප්‍රශ්නයත් අපි අවුරුදු 25ක 30ක ඉඳලා තිබ්බ ප්‍රශ්න, අවුරුදු 30 40ක තිබ්බ ප්‍රශ්න අද තමයි මේ ජනාධිපතිතුමා මේ ඔප්පුව තමන්ගේ අයිතිය ලබා දීම තුළින් මේ රටේ ඒ ඔප්පු හිමිකම නැතුව තිබ්බ සියලු ජනතාවට ඒ හිමිකම ලබා දෙන්න කටයුතු කරන්නේ. ඒ වගේම තමයි අපි ඉඩම් ලබා දෙද්දී අද ගන්න තීන්දුව තමයි විශේෂම තීන්දුව තමයි වාණිජ සහ කෘෂි කර්මාන්ත සඳහා අවශ්‍ය කරන කාල සීමාව ඉඩම් ලබා දීමේ බදු කාල සීමාව වැඩි කිරීම. මේක තිබ්බේ අවුරුදු 33කට, අවුරුදු 50කට දෙනවා නම් කැබිනට් මණ්ඩලයට යන්න ඕන. අවුරුදු 99කට දෙනවා නම් තිබ්බේ නැහැ. අද ඉඳලා අවුරුදු 50ක ලබා දෙන වැඩපිළිවෙලත් ඒ වගේම අවුරුදු 99කට ලබා දෙන වැඩපිළිවෙලත් අපි ආරම්භ කරලා තියෙනවා. එතකොට මේකෙදි ආයෝජනයකට බය නැතුව තමන්ගේ ආයෝජනය කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඒ අය විශාල මුදල් ප්‍රමාණයක් යට කරනවා නම් ඒ ඉඩමේ ආරක්ෂාව එහෙම නැත්නම් ඒ අය කොයි විදිහටද මේ ඉඩම තුල ආයෝජනය කරන්නේ ඒක කොච්චර කාලයකටද කියන එක අනිවාර්යයෙන් බලනවා. ඒ වගේම ඒ ඉඩම හිමිකාරිත්වය අය බලනවා. එවැනි තත්ත්වයක් තුල අපේ රටේ විශාල වශයෙන් මේ ආයෝජන සඳහා විශාල බලපෑමක් තිබ්බේ අපේ මන්ත්‍රීතුමනි මේ ඉඩම් ප්‍රශ්නේ. අද ඒ ඉඩම් සඳහා අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ කරලා ඉඩම් වල අයිතිය මේ රටේ ජනතාවට ලබා දීලා ආයෝජකයාට මේ ඉඩම් ලබා දෙන වැඩපිළිවෙල හදලා ඒ වගේම මේ රටේ නීති හා සාමයේ වැඩපිළිවෙල මේ රටේ ස්ථාපිත කරලා ඒ වගේම ආර්ථිකය ශක්තිමත් කරලා අවශ්‍ය කරන වැඩපිළිවෙල හදන්න අපි කටයුතු කරුවයි කියන එක මතක් කරන්න ඕන. ඒ නිසා අපි නැවත වාරයක් කියන්නේ මේ ජනාධිපතිතුමත් මේ කැබිනට් මණ්ඩලයත් මේ ආණ්ඩුවත් පහුගිය අවුරුදු දෙක තුළ විශාල කැපකිරීමක් කරුවා, විශාල මහන්සියක් දැරුවා. ඒකේ ප්‍රතිඵල අද වෙද්දී මේ රටේ ජනතාවට ලැබෙනවා. රටේ ජනතාව අද කියනවා මේ රටේ ආර්ථිකය ඉස්සරහට ගෙනියන්න නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආර්ථික ප්‍රතිපත්තිය රටට අවශ්‍යයි කියලා. එසා අපි සියලු දෙනා පක්ෂ විපක්ෂ සියලු දෙනා මේ රටේ ආර්ථිකය ගෙනියනවා නම් ආර්ථිකයට හයියක් ශක්තියක් ලබා දෙනවා නම් ඒ සඳහා මේ සියලු කටයුතු වලින් සහයෝගය ලබා දෙන්න ඕනයි කියන ඉල්ලීම කරමින් නැවත වාරයක් ඔබතුමාට ස්තුති වන්දනා බොහොම ස්තුතියි.
ස්තුති ගරු ඇමතුමා. ඔව් ගරු ඇමතුමා ආරින්
අරු මුලසන ඔබ මන්ත්‍රීතුමනි, මම නැති මොහොතකදී අපේ විජිත හේරත් මන්ත්‍රීතුමා ප්‍රධාන කාරණාවක් ගෙනාවා ආසියානු ක්‍රීඩා වලට ගියපු ක්‍රීඩිකාවක්ට මුදල් ගෙවපු නැති එක ගැන. ඒ සම්බන්ධයෙන් පොඩි පැහැදිලි කිරීමක් කරන්න සහ ඒ ડોකියුමන්ට් එක බාර දෙන්න. මේකට ගිය සතියේ තමයි කැබිනට් අප්‍රූවල් එක අම්මුණේකට මිලියන සම්පූර්ණ අපේ මිලියන පැරා ඔලිම්පික් සහ ආසියානු කණ්ඩායමට ගිය කට්ටියට මිලියන 123ක් ගෙවන්න ඕනේ ක්‍රීඩා සංවර්ධන අරමුදලේ. රුපියලක්වත් තිබුණේ නැහැ. ඒ වුණාට කැබිනට් අප්‍රූවල් එකක් අරගෙන සාෆ් ක්‍රීඩා තරඟයේ පෝස්ට්පෝන් වීම නිසා ඒ මුදල් මිලියන 123 ලබා දෙන්න කටයුතු කළ දෙනවා. හැම ක්‍රීඩකයකටම ගෙවන ගාණත් මං සභාගත කරනවා මිලියන 15 ඉඳන් දක්වා ගියා මිලියන 123ක් ඒ ක්‍රීඩකයන්ට දෙන්න ඉදිරිපත් කරනවා. ඒ වගේම ක්‍රීඩා තරඟ සම්බන්ධයෙන් කතා කරපු නිසා මේක සම්බන්ධයෙන් පුංචි පැහැදිලි කිරීමක් ගන්න මම බාරගත්තේ නොවැම්බර් මාසේ අන්තිමට. බාරගත්ත දවසේ ඉඳන් අද වෙනතුරු T20 තරඟ 12ක් පවත්වලා තියෙනවා. මේ පෞද්ගලික තිබ්බ අන්තිම ඊයේ තිබ්බ තරඟයත් එක්ක ඒ තරඟ 12න් 7ක් ගිනලා තියෙනවා. තරඟ 7ක් ක්‍රීඩා ආයතනයේ තහනම් වෙලා තිනුවට තරඟ 7ක් ගිනලා තියෙනවා. ඒ වගේම අපි ගත්තොත් එම කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඒගොල්ලන්ගේ තරඟ වලින් ටෙස්ට් තරඟ ලංකාවේ පිරිමි කණ්ඩායම තරඟ 3ක් තිබ්බ 3න් 3ම දිනුම් ටෙස්ට් තරඟ 3. ඒ වගේම ODI තරඟ 9ක් තිබ්බ 9න් 6ක් දිනුම් 2ක් පරාදයි 1ක් නෝ රිසල්ට්. ඒ වගේම ශ්‍රී ලංකා විමෙන්ස් ටීම් එක ODI මැච් 5ක් තිබ්බ 5න් 3ක් දිනුම් 1යි පරාද. එතකොට ශ්‍රී ලංකා විමෙන් ටීම් එකේ T20 මැචස් 9ක් තිබ්බලා තියෙනවා 9න් 8ක් දිනුම් 1යි පරාද. ඒකට 71%කට වැඩි ප්‍රතිශතයක් ජයග්‍රහණය කිරීමේ ප්‍රතිශතයක් තියෙනවා. මේ පොඩි මාස 4ක් අරගත්තට පස්සේ පුංචි වෙනස්කම් ටිකක් කළා. ඒක තමයි මම එදාත් කිව්වේ ෂෝට් ටර්ම්, මිඩ් ටර්ම්, ලොง ටර්ම් කියලා තුනක් තියෙන්න ඕනේ. ඉතින් ඒ තුන නැතුව මේ 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 අද මේ වගේ සාකච්ඡා කරන එක අර බංගල්දේශයටයි සවුත් අප්‍රිකා කියන්නේ හොඳම සයිඩ් එකටයි අලුතෙන්ම දාපු විකට් එක ගිහිල්ලා ගහලා පෙරදුනාම රෙදි ගැලවීම මේ ලංකාවේ විපක්ෂය ගැන කනගාටු වෙනවා. මොකද තනිකර එජෙන්ඩාවල් වලට වැඩ කරන්නේ ලංකාවේ ක්‍රීඩාවලට වැඩ කරන්නේ. ඒ සම්බන්ධයෙන් මතක් කරනවා මේ සියලු දේ මේ තරඟ ජයග්‍රහණ නැවතවතාවක්. ලංකාව දැනට තිබ්බ ටෙස්ට් තරඟ 3න් 3ම දිනුම්, ODI තරඟ 9න් 6ක් දිනුම්, T20 තරඟ 12න් 7ක් දිනුම්. එතකොට 24ක් මැච් 16ක් දිනලා දිනවා. ක්‍රිකට් කාන්තා කණ්ඩායම ODI මැච් 5න් 3ක් දිනුම්, T20 තරඟාවලිය 9කින් 8ක් දිනුම්, මැච් 14න් 11ක් දිනුම්. ඒ නිසා මේක පැහැදිලි ප්‍රතිශතයක්. මේ කෙටි කාලයේදී මේ දේවල් කොහොමද වුණේ කියන එක නිසා ඒක නිවැරදි කරන්න ඕනේ. අවසානයේ චන්දිම වීරක්කොඩි මැතිතුමා කිව්වා ලංකාවේ සංචාරකයන්ට ආරක්ෂාවක් නැහැ කියලා. මම හිතන්නේ එතුමා තමයි කිව්වේ ආණ්ඩුව ගත් වෙලාවේ ජනාධිපතිතුමාට මුදල් අච්චු ගහන්න කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා මුදල් අච්චු ගහන්න නැතුව රට කොට දාලා දුන්නා. මෙතුමන්ලට පුරුදු ඒ වගේ මුදල් අච්චු ගහලා වැඩ කරන්නේ නැති ලංකාවේ සංචාරකයන්ට ආරක්ෂාවක් නැහැ කිව්වා. ෆෝබ්ස් සංගරාවේ සෝලෝ ට්‍රැවල් සඳහා හොඳම රට කාන්තාවකට හොඳම රට ලංකාව කියලා තියෙනවා. ඒ වගේම මේ සංගරා ෆෝබ් සංගරා කියන්නේ මගේ සංගරාවක් නෙමෙයි, ලෝක ප්‍රසිද්ධ සංගරාවක්. ඒ සංගරාවේ දාලා තියෙනවා must visit countries තුනක් මේ 2024ට යා යුතුයම රටවල් තුනක් ඒ තුනෙන් එකක් තමයි ශ්‍රී ලංකාව මෙච්චර කුහක වෙන්න එපා කියලා මම ඉල්ලීමක්
කරනවා ස්තුති කරව එමත්තුමා මීලකට ගරු ගයන්ත කරුණාතිලක මන්තුමා ඔබතුමාට මිනිත්තු 7ක කාලයක්
තියෙනවා ගරු මූලාස්නාරුඩ සභාපතිතුමනි අද ඉඩම් අමාත්‍යාංශයේ සංචාරක අමාත්‍යාංශයට සම්බන්ධ රෙගුලාසි කීපයක් ගැන කතා කරද්දී හිටපු ඉඩම් ඇමතිවරයෙක් හැටියටත් සංචාරක ව්‍යාපාරය ආරම්භ කරපු පුරවරේ බෙන්තොට එවැනි පලාතක මන්ත්‍රීවරයෙක් හැටියටත් විනාඩි 7ක් තුල කතා කිරීම ලොකු අභියෝගයක්. සභාපතිතුමනි අද අපි දැක්ක ආයෝජන මණ්ඩලය විසින් අනුමත කරපු ආයෝජන ව්‍යාපෘතිවලට ඉඩම් ලබා දීමේ කාල සීමාව අවුරුදු 55 ඉඳලා 99 අවුරුද්දයයි සංශෝධනය කිරීම කරන බව. ඇත්ත වශයෙන්ම ඇමතිතුමනි ඒකට අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ. බ්‍රිතාන්‍ය පාලන කාලයේදී තමයි මේ වසර 99ට බදු දීම ඇති කරලා තිබෙන්නේ. ඒකට හේතුව වුණේ ඉංග්‍රීසි නීතියට අනුව වසර 100කට බදු දුන්නොත් එතෙන් පටන් සින්නක් කරයි කියලා ලැබුණ හා සමානයි කියපු නිසා අවුරුද්දක් අඩු කරලා 99 අවුරුදු බදු ක්‍රමයට ඉඩම් දෙන්න ක්‍රියා කරේ. ආයෝජකෙක් වුණත් Taman ආයෝජනය කරන මුදලට ප්‍රතිලාභ ලබා ගන්න දීර්ඝ කාලයක් ගත වෙන නිසා අවුරුදු 50 අවුරුදු 99 දක්වා දීර්ඝ කිරීමට ගත් තීරණය ආයෝජකින් වැඩි ප්‍රමාණයක් ගෙන්වා ගන්නත් ඉවහල් වෙයි කියලා අපි කල්පනා කරනවා. ඒ නිසා මේ අවුරුදු 55 99 දක්වා දීර්ඝ කිරීම ගැන අපේ විරුද්ධත්වයක් නැහැ. සභාපතිතුමනි අද ඉදිරිපත් කරපු ඉඩම් නිරවුල් කිරීමේ පනතට අදාළ රෙගුලාසි ගැන මහජනතාවගේ පැත්තෙන් බැලුවොත් ජනතාවට වාසිතැන් වගේම අවාසිතැනුත් තිබෙන බව පැහැදිලිව අපි දකිනවා. මේ රෙගුලාසි මගින් යම් යම් කාර්යයන් සඳහා ගාස්තු අය කිරීමට යෝජනා කර තිබෙනවා. ඒ රෙගුලාසි ලංකාවේ ඉන්න ධනවත්ම පුද්ගලයාට වගේම දුප්පත්ම පුද්ගලයින්ටත් එක හා සමානව බලපානවා. අපිට සැකයක් තියෙනවා මේ යෝජනා කර තිබෙන ගාස්තු දැරීමට හැකියාවක් දුප්පත් මිනිස්සුන්ට තියේද කියන එක. මේ යෝජිත රෙගුලාසි නිසා පුද්ගලයින්ට ලැබෙන වාසි වගේම අවාසි ගැනත් අවධානය යොමු කරන මෙන් මම ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ගරු සභාපතිතුමනි මම ඉඩම් ඇමතිවරයා ලෙස කටයුතු කරපු බොහොම කෙටි කාලය තුළ හිමිකම් ලියාපදිංචි කිරීමේ පනතට අත්‍යවශ්‍ය සංශෝධන යෝජනා කිරීමට කටයුතු කළා. නමුත් අවාසනාවට ආණ්ඩු පෙරලියත් සමග ඒ වැඩ කටයුතු අපිට අද අවසන් කරගන්න බැරි වුණා. මම අවස්ථා කීපයකදීම මේ සභාවේදී හිටපු ඇමති චන්ද්‍රසේන මැතිතුමාගේ අවධානයට ඒ ගැන යොමු කළා. ඒත් එතුමාගේ කාලෙදී ඒවා ක්‍රියාත්මක වුණේ නැහැ. අපේ වර්තමාන ඇමතිතුමා පත් වුණාට පස්සෙත් මම මේ සභාවේදී ඒ ගැන අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් හිමිකම් ලියාපදිංචි කිරීමේ පනතට අවශ්‍ය සංශෝධන සම්මත කරගන්නට තවමත් නොහැකි වී තිබීම ගැන ඇත්ත වශයෙන් අපි කනගාටු වෙනවා. ඒ නිසා මහජනයා විශාල අසීරුතාවලට පත් වී තිබෙනවා. ඒ ගැන ඇමතිතුමාගේ අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඊළඟට මේ සින්නක්කර අයිතිය ලබා දීමේ උරුමයේ වැඩසටහන ගැන මම අවංකවම සතුටු වෙන කෙනෙක් කියන එක මේ අවස්ථාවේදීත් මම ප්‍රකාශ කරනවා. අපි එදා වර්තමාන ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යවරයා ලෙස සිටියේදී එතුමාගේ ඉඩම් ඇමතිවරයා හැටියට කැබිනට් පත්‍රිකාවකුත් දාලා සින්නක්කර අයිතිය ලබා දීම සඳහා කැබිනට් අනුමැතියක් පවා ලබා ගත්තා. ක්‍රියාත්මක කරන්නට හදනකොට උසාවි ගියා. අන්තිමට එදා අපිට ඒක අකුල ගන්න සිද්ධ වුණා. නමුත් අද එතුමා ජනාධිපති හැටියට ඒ වැඩ කටයුතු සිදු කරන්න පටන් ගැනීම ගැන එදා අමාත්‍යවරයා හැටියට සද්භාවයෙන් කටයුතු කළා. ඒකට මහන්සි වෙච්ච කෙනෙක් හැටියට මගේ ප්‍රශංසාව මම පුද කරනවා. මම ඒ උරුමයේ වැඩසටහන ඇමතිතුමනි දකිනවා ගැටලු කීපයක්. ඉඩම් සංවර්ධන ආඥා පනතකින් බලපත්‍රයක් ලබා දුන් ඉඩමකට අදාළ පනත් සංශෝධනයකින් තොරව රජයේ ඉඩම් ආඥා පනතින් දීමනා පත්‍රයක් ලබා දෙන්නේ කොහොමද කියන ගැටලුව අපිට මතුවලා තිබෙනවා. මේ නිසා මම දකින ගැටලුවක් තමයි වර්තමානයේ ඒ වගේම උරුමයේ වැඩසටහනේ තවත් දෙයක් තමයි අපි දකින මුල් කාලයේදී දීමනා පත්‍රය ලබා දීමට මිලින්දෝරු දෙපාර්තමේන්තුවෙන් අදාළ සැලැස්මක් ප්ලෑන් එකක් ලබා දුන්නා.
මිනිත්තු දෙකකින් අවසන් කරන්න.
ඒ වෙලාවේ ඉඩම මැනලා තමයි ඒක ලබා දුන්නේ. නමුත් දැන් වෙනකොට මහිතන්නේ මැතිවරණ ළඟ නිසා ඉක්මනින් ඉක්මනින් දෙන්න අවශ්‍යතාවය ඇති. මිනින්දෝරු දෙපාර්තමේන්තුව මීට වසර ගානකට පෙර ලබා දුන්නු සැලැස්මකට අනුව තමයි ඒගොල්ලන්ට ප්ලෑන් එක දෙන්නේ ඔප්පුව දෙනකොට. මේ නිසා මම දකින්න ගැටලුවක් තියෙනවා. වර්තමානයේ වන විටම ඉඩම්වල මායිම් වෙනස් වී තිබුණොත් ඒ බලපත්‍ර ලාභියාට මුහුණ පාන්න වෙන ගැටලු ගැන අපට ප්‍රශ්නයක් තිබෙනවා. අපිට මතකයි දීමූ ජයරත්න හිටපු අගමැතිවරයා ඉඩම් ඇමති කාලේ එතුමා සැලැස්මක් නැතුව ජයභූමිය ඔප්පු ලබා දෙන්නේ දා කටයුතු කරා. නමුත් ප්ලෑන් එක නැතිකම නිසා ඒ මිනිස්සු විශාල ගැටලු වලට පහු කාලේ මුහුණ දුන්නා. ඒ නිසා මුල් කාලේ වගේ මේ මැනලා ප්ලෑන් එක එක්ක උරුමය සින්නක්කර ඔප්පුව ලබා දෙන්න ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා මම බොහොම සත්භාවයෙන් ඉල්ලා හිටිනවා. උරුමයේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම නිසා මේ දවස්වල ඔක්කොම ඒකට අවධානය යොමු කරලා තියෙන නිසා අමාත්‍යාංශයට සම්බන්ධ ඉඩම් අමාත්‍යාංශය, ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල හැමෝම ඒ කටයුත්තේම නිරත වෙලා ඉන්න නිසා අනිකුත් මහජනතාවගේ තියෙන ඉඩම් ගැටලු විසඳා ගැනීමේ ප්‍රශ්නයකුත් රටේ තුල තිබෙන බවත් මම මතක් කරන්න කැමැතියි. අවසාන විනාඩියේ මම කැමති මේ සංචාරක ව්‍යාපාරය ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. මම ළඟදීත් ඇමතුමා පුජ්ජිලිකව හම්බුනහමත් මතක් කරා මේ දෙද්දුව සංචාරක ව්‍යාපෘතිය ජනාධිපතිතුමා එදා ඉඳලා උනන්දු වෙච්ච එකක්. අපි බොහොම මහන්සියලා ඒ සම්බන්ධව කටයුතු කරලා වන්දි මුදල් පවා ගෙවලා ඉඩම් අත්පත් කරගැනින් ඔක්කොම කරලා තියෙනවා. දැන් ඒකේ ප්‍රයෝජනය ගන්න දැන් උනන්දු වෙන්න කියලා මම ඔබතුමාට කියනවා. ඒ වගේම මේ ඕෆ් සීසන් කියන එක නැතුව 365 දවසම සංචාරකීන්ට ගැලපෙන රටක් මේක. අපේ දකුණු පළාත ගත්තත් ඕෆ් සීසන් එකක් කියලා නැහැ. හැමදාමත් සංචාරකීන්ට සුදුසු ප්‍රදේශයක් ඒක. ඒ නිසා ඔබතුමා උනන්දු වෙලා අලුත් ප්‍රචාරක වැඩසටහනක් ගෙනහිල්ලා 365 දවසම සංචාරකීන්ට සුදුසු රටක් මේ රට කියන එක ප්‍රචාරය කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම ලංකාවට ටුවරිස්ට්ලා ගෙන්නන ආයතන වලට වැට් ගහනවා. ඒක ඒ අයට ටිකක් බලපාලා තිබෙනවා. එවැනි වැදගත් කටයුත්තක් ඒ අය සිද්ධ කරන්නේ 75% විතර සංචාරකෝ ඒ අයගේ හරහා ලංකාවට එනවා. ඒ අයට ඒ අපහසුතාවයට පත් වී තිබෙන ගැන උනන්දු වෙන්න කියලා මම ඇමතුමාගෙන් ඉල්ලා හිටිනවා. සංචාරක ව්‍යාපාරය ගැන කතා කරද්දී
අවසන් කරන්න මම
පෞගී දවස්වල මේ රටේ ඇතිවෙච්ච අර්බුදියත් එක්ක කොවිඩ් වසංගතියත් එක්ක විශාල අපහසුතාවයකට ඒ ව්‍යාපාරේ නිරත වෙලා ඉන්න ජනතාව මුහුණ දුන්නා. ඒ අයගේ ණය ප්‍රශ්න තියෙනවා. ඒවා ගැන දිගින් දිගටම උනන්දුවෙන් කටයුතු කරන්න කියලා ඉල්ලා හිටිමින් විනාඩි 7ක් හරි ලැබිච්ච එක ගැන ස්තුති කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට ගරු ප්‍රේමනාත් සී දොළවත්ත මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 9ක කාලයක්.
සුදී සභාපතිතුමනි, ප්‍රථම ස්තුතිවන්ත වෙනවා ගරු පිල්ලෑන මැතිතුමාට එතුමාගේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. ඒකම ස්තුතිවන්ත වෙනවා හරින් ප්‍රනාන්දු මැතිතුමාට. මම හිතන්නේ මම ජිම්නාස්ටික් සංගමේ සභාපතිවරයා හැටියට එතුමා විශේෂයෙන්ම මේ පහුගිය කාලේ පුරාවටම කෙටි කාලය තුළ මම දන්නවා හොඳටම ජිම්නාස්ටික් කණ්ඩායමක් අපි විදේශගත කරා. ජූනියර් ජිම්නාස්ටික් ටීම් එක මම හිතන්නේ අපි ජිම්නාස්ටික් ක්‍රීඩකෙක් අපේ ලෝක ඔලිම්පික් ක්‍රීඩාවට සුසුගල් ලැබුවට පස්සේ අපේ සිහිනය තමයි ගරු සභාපතිතුමා ඔලිම්පික් ක්‍රීඩාව සඳහා ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ඔලිම්පික් සඳහා කණ්ඩායමක් ඉදිරිපත් කිරීම. ඉතින් මම හිතනවා අපිට ඒ හැකියාව අපිට ඒ හැකියාව තිබෙනවා. මම ස්තුතිවන්ත වෙනවා අපිට මිලියන 6ක් වැය කරලා අපිට අදාළ ටිකට් පත් අරන් දීලා ඒ අවශ්‍ය පහසුකම් ලබා දීලා ජිම්නාස්ටික් කණ්ඩායමට ඒ අනුග්‍රහය එමත්තුමා ලබා දීම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම අපි කවුරුත් කතා කරන දෙයක් තමයි අපි දන්නවා මේ ක්‍රීඩාව ගැන ගත්තාම ක්‍රීඩකයෝ මම දැනුවත් දන්නවා සාමාන්‍ය ක්‍රීඩකයන්ගේ සංචිතයක් තියෙනවා 875 දෙනෙකුට රුපියල් 10,000 ගාන කියන. තව ලක්ෂ ගාන කියන වෙනම ක්‍රීඩකයෝ සංඛ්‍යාවක් ඉන්නවා. ඉතින් එහෙම බැලුවාම අනෙකුත් ක්‍රීඩාවන් සඳහා අවශේෂ වශයෙන් විශාල මුදල් වෙන් කිරීමක් කරනවා කියන කාරණය මම හිතන්නේ මම ක්‍රීඩා සංගමයක සභාපතිවරයෙක් හැටියට අපි අත්දැකීමෙන් දන්න දේවල්. ඒකම විශේෂයෙන්ම අද දිනේදී අපි අර දිගින් දිගටම කතා කරන්න යෙදුණු මේ නිවාස සම්බන්ධයෙන් බදු අය කිරීම කියන කාරණය සම්බන්ධයෙන් ගත්තාම පැහැදිලිව කියන්න ඕනේ ඒ කාරණය 90%කටම මේ රටේ සාමාන්‍ය ජනතාවට බලපාන්නේ නැහැ. විශේෂයෙන්ම අධි සුඛෝභෝගී සහ විශාල වශයෙන් නිවාස හිමි, විශාල වශයෙන් මුදල් උපයන, අදාළ බදු වලට හසු නොවන බදු ගෙවන්න නැති අය වෙනුවෙන් තමයි මේ කියන කාරණය ඉස්මතු වෙන්නේ. ඒ නිසා සාමාන්‍ය නිවසක් හිමි සාමාන්‍ය ගෙයක් තියෙන සාමාන්‍ය ගෙයක් කුලියට දීලා තියෙන කෙනෙක්ට මේ සම්බන්ධයෙන් බියවීමට අවශ්‍ය නැහැ කියන කාරණය අපි මේ අවස්ථාවේ අවධාරණය කරන්න ඕනේ. එකම විශේෂයෙන්ම අද අතිගරු ජනාධිපතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් සම්බන්ධ ඩිටර්මිනේෂන් එක සුප්‍රීම් කෝට් ඩිටර්මිනේෂන් එකක් ගැන සම්බන්ධයෙන් ප්‍රකාශනපත් කරා. අපි කවුරුත් දන්නවා පාර්ලිමේන්තුවේ බලය ප්‍රකාරව තමයි අධිකරණේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ ජනතාවගේ පරමාධිපත්‍ය බලය පාර්ලිමේන්තුව හරහා තමයි අධිකරණ තුලින් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අද විපක්ෂ නියෝජනය කරන සුබන්තිරන් අමතිතුමා පවා මේ අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ලබා දීපු තීන්දුව සම්බන්ධයෙන් එතුමත් ප්‍රකාශ කළේ මෙතන ගැටලුවක් තිබෙනවා. ඒ ගැටලුව තුල තේරීම්කාරක සභාවක් පත් කරනට වඩා මේ ගැටලුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිශ්වකාරවරයා විමසලා මේ ගැටලුව විසඳුවොත් හොඳයි කියන කාර්යය විපක්ෂය තුලිනුත් ඒ කාර්යය මතු කරා. සමහර විපක්ෂයේ සමහර අය නැ මේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඇඟිලි දික් කරනවා කියන කාර්යය නොදැනුවත්ව ප්‍රකාශ කරත් නීතිය දන්න නීතිය සම්බන්ධයෙන් පරිචයක් තියෙන සුමන්ත්‍රණ මන්ත්‍රීතුමා වගේ අය පවා මේ ගැටලුව සම්බන්ධයෙන් මේක ගොඩින් බේරගන්න මෙතන මේ පනත් කෙටුපත සම්පූර්ණයෙන් වෙනස් කිරීමට අදාළව කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් සාධනීය කාරණා එල්ල කරපු බව අපිට පැහැදිලිව පේන්න තියෙනවා. ඉතින් ඒ නිසා අපිට සිද්ධ වෙනවා යම් කාරණා තුල ඔය කියන විදිහට යම් අඩලුණුකම් තියෙනවා නම් ඒ අඩලුණුකම් වෙනස් කරගන්න අවශ්‍යතාවය තියෙනවා. දැන් අද පැහැදිලිවම මම දැන් අද බොහෝමයක් දෙනෙක් ප්‍රකාශ කරන දෙයක් තමයි මේ වර්ගවාදය, ජාතිවාදය, නොඑක් පුද්ගල ભેද කිරීම එක තමයි අද සමහරලාවට දේශපාලනය කරගෙන යන්නේ. දේශපාලනය සමහරලාවට සමහරු හිතනවා තරුණයන් එක්ක විතරක් දේශපාලනය කරාම හරි කියලා. සමහරු වයසක මිනිසුන් එපා කියනවා. සමහර මිනිසුන් නාකි එළවමු කියනවා. ඉතින් ඇත්තටම මම මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම මම කියවන්න කැමති අපි දන්නවා ලංකාවේ ජනගහණයෙන් 120% වයස අවුරුදු 60ට වැඩි හිටියෝ. ඒ කියන්නේ ලක්ෂ 40කට ආසන්න වශයෙන් වැඩි හිටියක් වර්ගීකරණය වැටෙන පිරිසක්. ඔවුන් වයසට ගියේ නිකම්ම වශයෙන් නොවේ. මේ රටේ ආර්ථික ගොඩනැගීමට සහ ඉදිරි પરම්පරාව ගොඩනැගීම වෙනුවෙන් මේ රටේ දුවා දරුවන් දායද කළ වැදගත් පුරවැසියන් වශයෙන්. එහෙත් මාලිමාවේ එහෙම නැත්නම් JVP'ගේ දේශපාලන මතය වී ඇත්තේ රටේ වැඩිහිටි පිරිස තවදුරටත් වැඩකට තිබි පිරිසක් නොවන බවට. ඔවුන්ගේ ක්‍රියාකාරකම් ඒ ආකාරයේ තත්වයක් අද JVP'ගේ වේදිකාවල අපිට දකිනවා. ඔවුන්ට අනුව රටේ ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුව ඇත්තේ රටේ වැඩිහිටියා. ඒ නිසා ඔවුන්ගේ ප්‍රධාන සටන් පාඨය වී ඇත්තේ නා කියලවෝ යන්නයි. ජේවිපිගේ එහෙම නැත්නම් මාලිමාව වශයෙන් වෙස් පෙරළුණුද ඔවුන්ගේ දේශප්‍රේමී අතීතය ගත්තාම අපි දැක්කා එදා JR මරම වශයෙන් තාප්පල සටන් පාඨ ලිව්වේද අද නාකිය ලිව්වේයි කියන JVP විමුක්තිකාමීන් විසින්ම තමයි. එදත් අන්තගාමී ප්‍රතිපත්තියකින් කටයුතු කළ ඒ පිරිස අදත් එවැනිව ප්‍රකාශයන් කරමින් ජනතාව තුළ සමාජයේ තවත් පිරිසක් සම්බන්ධයෙන් වෛරය ද්වේෂය වපුරන්නේ කුමක් වෙනුවෙන්ද? ඔවුනට අනුව නාගිටික එළුව විට රටේ ප්‍රශ්න අවසන් වන්නේද? ගරු සභාපතිතුමනි, මේ ප්‍රකාශයේ සාමාන්‍ය අර්ථය නම් තමන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් දිනාගත හැක්කේ තවත් කොටසකගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් යටපත් කිරීමෙන් පමණක් බව මේ ප්‍රකාශය කළ කාන්තාව පිළිගන්නා බවයි. එක් පැත්තකින් ඒ ප්‍රජාතන්ත්‍රවාදීට පටහැනි අන්තවාදී ප්‍රකාශයක්. ඒ නිසාම යම් දේශපාලන මතයක් ඇති තැනැත්තෙක් දේශපාලන වේදිකාවේ කරන ප්‍රකාශය එම දේශපාලන ව්‍යාපාරයට ඍජුව බලපානු ලබනවා. විශේෂයෙන් මේ හා සමානම කරුණක් ජාතික ජන බලවේගයකින් JVP'කට සම්බන්ධ එක්තරා නළුවෙක් මෑතකදී ප්‍රකාශ කරා. වයසක කෙනෙකුට ගෙදර යතුරක් දෙනවදයි ඔහු ප්‍රශ්න කළා. ඒ තුළ මියන් ගේන්න ඔහු සඳහන් කළේ වැඩි තනත්තන් සමාජයේ තීරණ ගැනීමේ අවස්ථාවෙන් ඉවත් කළ යුතු බවයි. ජාතික ජන බලවේගයේ පිරිස් විසින්ම එවැනි අන්තවාදී ප්‍රකාශ කරනුයේ ඒ ඔවුන්ගේ පක්ෂයේ මතයද යන ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන සාමාන්‍ය ජනතාව ප්‍රශ්න කළ යුතුයි. මම හිතන්නේ එහෙම කිව්වට හසල් වැසි ඉන්දියාව ආර්ථික වශයෙන් හිල නැගලා තියෙන ඉන්දියාව අද තුන්වෙනි වතාවට 73 වෙනි වයස සපුර්ණ ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාට නැවත වතාවක් ඒ බලය ලබා දීලා තියෙනවා. මේ ප්‍රකාශයේ බැරෑරුම්කම නම් ජාතික ජන බලවේගයේ විසින් මේ ආකාරයට සමාජයේ එක්තරා කොටසක් කෙරෙහි පතුරවන සමාජ වෛරය ද්වේෂය ඉන්න නොනැවති තවත් ජන වර්ගයක් කෙරෙහි තවත් ආගමික පිරිසක් කෙරෙහි නැතහොත් තවත් දේශපාලන ව්‍යාපාරයක් කෙරෙහි ඔවුන් යොමු කළහොත් ඉන්න ඇති වන ප්‍රතිඵලය කුමක් විය හැකිද යන්නයි. ඒ නිසාම මොන යම් හෝ දේශපාලන ව්‍යාපාරයක් විසින් මේ ආකාරයට සිදුකුරු ලබන අන්තවාදී හා ප්‍රජාතන්ත්‍රවාදීට පටහැනි ප්‍රකාශ ප්‍රජාතන්ත්‍රවාදී ගරු කරන ශිෂ්ට සමාජයක් විසින් මුල් අවස්ථාවේ ප්‍රතික්ෂේප කළ යුතුයි.
මිනිත්තු දෙකකින් අවසන් කරන්න.
ජවිපේ දේශපාලන අතීත දෙස බැලීමේදී ගරු සභාපතිතුමනි පෙනියන්නේ ඔවුන්ගේ දේශපාලන මතවාදයේ පැවැත්ම වෙනුවෙන් අනෙකුත් මතවාද සහ පුද්ගලයන් මර්ධනය කළ යුතු බව ඔවුන් විශ්වාස කිරීමයි. විශේෂයෙන් ජේ.ආර්. මරමු යනුවෙන් එදා කළ ප්‍රකාශය තුළද ගැබ් වී තිබුණේ අනෙකා සමග මතවාදීව ගැටීම නොව අනෙකා විනාශ කිරීමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ෆැසිස්ට්වාදී හැසිරීමයි. සමාජයේ කිසියම් හෝ තැනැත්තෙක් කණ්ඩායමක් විසින් තවත් තැනැත්තෙකු හෝ කණ්ඩායමක් අට සිවිල්ලා දේශපාලන අයිතිවාසිකම් යටපත් කිරීම සඳහා මේ වීම සිවිල්ලා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත ICCPR මගින්ද වරදක් ලෙස දක්වා ඇත. විශේෂයෙන් ICCPR 3 එකවගන්තිය මගින් දක්වා ඇත්තේ කිසිම තැනැත්තෙකු යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීමට හෝ එදිරිවාදකම් වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු කිරීම සංයුක්ත වන ජාතික වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම නොකළ යුතු යන්නයි. තව දෙම පනතේ 3-2 මගින් ඉහත වරදක් සිදු කිරීම තත්කර සිදු කිරීමට ආධාර අනු බල දෙන හෝ සිදු කර බවට තර්ජනය කිරීම පනත අනුව වරදක් බව දක්වා ඇත. එසේ නම් සමාජයේ ජීවත්වන වැඩිහිටියන්ගේ දේශපාලන අයිතිවාසිකම් යටපත් කිරීමට සමාජයේ අනෙකුත් පිරිස් පොළඹවන ආකාරය නැත්නම් වැඩිහිටියන් හට හිමි දේශපාලන අයිතිවාසිකම් තුළ වෙනස්කම් කිරීමට ලක් කරන ආකාරයේ ප්‍රකාශයක් කිරීමට ඉහත ප්‍රකාශය සිදු කළ දේශපාලන ක්‍රියාකාරණිය විසින් උත්සාහ දරුවේ නම් ඒ පිළිබඳ නීතිය අවධානයේද යොමු යුතු බව මෙහිදී සඳහන් කළ යුතුය. කර සභාපතිතුමනි කෙසේ වෙතත් දේශපාලන ව්‍යාපාරයක් තුළ සමාජයේ බලාපොරොත්තු වූ සමාජ ප්‍රගමන සඳහා ඇති දායකත්වය මිස සමාජය තුළ එක් එක් කණ්ඩායම් කොටස් කෙරෙහි වෛරය ද්වේෂය වපුරවමින් හෝ සමාජයේ ගෞතික තත්ත්වයට ගෙන ඒමේ ප්‍රාථමික දේශපාලන නැඹුරුවක් නොවන බව සියලු දේශපාලන පක්ෂ කණ්ඩායම් සිහි කළ යුතුය. එහිදී තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමට තවත් පිරිසිගේ අයිතිවාසිකම් යටපත් කළ යුතු වේ කිසිවෙකු ප්‍රකාශ කරන්නේ නම් ඒතල ගොඩනැගිනුවේ විසංවාදී දේශපාලනයක් නොව ෆැසිස්ට්වාදී දේශපාලන ස්වභාවයක් බව බුද්ධිමත් ජනතාව අවබෝධ කරගත යුතුය. ගරු සභාපතිතුමනි විශේෂයෙන් මම මේ සඳහන් කරන්නට යෙදුනේ පහුගිය කාලේ පුරාවට මේ නාකි එලවන්න ඕනේ නාකියෝ පිටමං කරන්න ඕනේ කියන කාරණය සම්බන්ධයෙන් දිගින් දිගටම මේ දේශපාලන ව්‍යාපාරය තුළින් ගොඩනගෙන මේ සමාජ මතය සම්බන්ධයෙන් මේ ගරු සභාව අවධානය යොමු කිරීම සඳහායි. ගරු සභාපතිතුමනි අපි කවුරුත් දන්නවා මේ අමාරු කාලය තුළ අපි දේශපාලන වශයෙන් විසංවාදී වෙලා පැසිස්වාදී යුක්ති ස්වභාව ධර්මයට අනුකූල නොවන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රමවේද වලට අපිට අනුගත වෙන්න පුළුවන්කමක් නැහැ. අපි පක්ෂ විපක්ෂ ભેදයක් තොරව මේ 2000න් පසු අපි මුහුණ පාපු ප්‍රබලව ආර්ථික අර්බුදයේ හමුවේ අපිට සිදු වෙනවා මේ කටයුතු ඉදිරියට අරගෙන යන්න. ඒ තුළ මේ ප්‍රධාන විපක්ෂය හා ආණ්ඩුව මේ සියලුම දෙන අවශේෂ විපක්ෂය පවා
අද
මේ ආර්ථික වැඩපිළිවෙල තුළ ඉස්සරහට යන්න ඕන කියලා කියනවා. ඒ පිළිවෙල තුළ අපි පහුගිය කාලේ පුරාවටම සමහර අදේශපාලනික තීන්දුව తీරන වලට අපි නායකත්වය දුන්නා. දේශපාලන ඕන තීන්දුව වලට අපි කැමැත්ත දුන්නා. ඒ ආකාරයට අදේශපාලනික හැබැයි ස්ථිරසාර තීන්දුව වලට යන ගමන තුළ යම් පුද්ගලයෝ අසතුරු වෙන්න පුළුවන්. නමුත් අපිට සිද්ධ වෙනවා යම් ඉදිරි ස්ථාවර රාජ්‍යයක් බිහි කිරීම සඳහා නැවත වතාවක් අපි ආපහු IMF එකට යනවද කියන කාරණේ නවත්වන්න අපිට සමහර අවස්ථාවලදී තිත්ත බෙහෙත් බොන්න වෙනවා. හැබැයි ඒ තිත්ත බෙහෙත් බීම තුළ ඔබ දන්නවා ගරු සභාපතිතුමනි අපි අද රටක් හැටියට යම් ආකාරයේ සාධනීය දියුණුවක් ලබාගෙන තියෙන බව අපි කවුරු පිළිගන්නවා. ඔබමත් ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට ගරු අජිත් මාන්නප්පරම ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 5ක කාලයක්.
ස්තුතියි. විශේෂ ගරු මූලාසන නිරුඩ මන්ත්‍රීතුමනි, ඇත්තටම අපේ රටට විදේශ විනිමය ලැබෙන ක්‍රමවේද දිහා බැලුවොත් අපිට විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය නම් කරන්න පුළුවන්. හැබැයි මේ ආර්ථික අර්බුදය නිසා රට කඩා වැටුණහම බොහෝ ක්ෂේත්‍ර තාම ගොඩනගන්න බැරි වෙලා තියෙනවා. නමුත් සංචාරක ව්‍යාපාරය යම් මට්ටමකට අපිට ගොඩනගන්න පුළුවන් වෙලා තිබීම ගැන රටක පුරවැසියෙක් වශයෙන් සතුටට කරුණක් වෙනවා. හැබැයි මේ සංචාරක කර්මාන්තය ලැබෙන්නේ සංචාරක කර්මාන්තය මූලික වෙන්නේ අපේ රටේ එකක් වනාලි, අනිත් එක තමයි අපේ රටේ වෙරළ. අපි දකිනවා පහුගිය කාලේ වනාලි මිනිස් ගැටුම හින්දා අවුරුද්දකට වනාලි 450ක් වගේ විවිධ අමානුෂික හේතු තුල මිය යනවා. ඒ වගේම මිනිස් ඝාතනත් 177ක් වගේ ප්‍රමාණයක් වර්ෂයකට සිදු වෙනවා මේ වනාලි ගැටුම නිසා. ඒ වගේම 2023 වර්ෂයේ බැලුවොත් එහෙම වන්දි වශයෙන් කෝටි 25ක් ගෙවලා තිනවා මේ වනාලි සහ මිනිස් ගැටුම වන්දි ගෙවීම වශයෙන්. ඉතින් මම විශේෂයෙන්ම අවධානය යොමු කරන සංචාරක අමාත්‍යාංශයට මේ වනාලි මිනිස් ගැටුම මෙච්චර භයානක තත්ත්වයකට අපේ රටේ තියෙද්දි විශේෂයෙන්ම අපේ කාර්ක සභාව ගරු මූලාසන නිරුඩ මන්ත්‍රීතුමනි පරිසරය සහ තිරසර සංවර්ධනය ස්වභාවික සම්පත් ආංශික අධීක්ෂණ කාර්යක සභාව අපි වාර්තාවක් ඉදිරිපත් කරලා තිනා මේ වනාලි මිනිස් ගැටුම නැති කරගෙන ඒක සංචාරක ව්‍යාපාරයකට ගෙනියන්නේ කොහොමද කියන එක. ඉතින් මම ගරු ඇමතුමා මෙතන නොහිටියත් මම ගරු ඇමතුමාට අවධානය යොමු කරනවා කරුණා කරලා මේ ප්‍රශ්න ගැටට සංචාරක ව්‍යාපාරය කියන එක සංචාරකයෝ ගැනගෙනම බලාගෙන කොටුවෙන් නැතුව ෆ්‍රේම් එක තුල මෙතනින් ඔබට ගිහිල්ලා මේ වනාලි මිනිස් ගැටුම වනාලියෙන් තුලින් සංචාරක ව්‍යාපාරය ගොඩනගෙන ආකාරයට අනිත් ආයතනයකට එකතු වෙලා කටයුතු කරන්න සමහර වනජීවී අමාත්‍යාංශත් එක්ක එකතු වෙන්න සිද්ධ වෙනවා. එහෙම එකතු වෙලා සංචාරක ව්‍යාපාරය තවත් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන්න කියලා විශේෂයෙන්ම ඉල්ලනවා. ඒ වගේම අනිත් දේ තමයි වෙරළ. වෙරළ කිව්වම දැන් අද ලෝකේ තියෙනවා ශ්‍රේණිගත කිරීම තියෙනවා බ්ලූ ෆ්ලැග් බීච් කියලා. එතකොට ඒව ඒ තියෙන බ්ලූ ෆ්ලැග් බීච් කියන්නේ ලෝකෙම සංචාරක ව්‍යාපාරය සඳහා වෙරළ පාවිච්චි කරන හොඳම වෙරළ කියන සහතිකය. කනගාටුට කාරණයක් වෙන්නේ අපේ රටේ තාමත් බ්ලූ ෆ්ලැග් බීච් කියන එක අපේ රටේ කිසිම වෙරළකට ඒ සහතිකය අරන්නේ නැහැ. ලෝකේ රටවල් 50කට වැඩි ප්‍රමාණයක් 4000ක් වගේ මේ ලෝකේ තියෙන වෙරළවල් බ්ලූ ෆ්ලැග් බීච් සහතික අරගෙන තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා එහෙමනම් දැන් අපි දැක්කේ නැහැ. ඒ කියන්නේ සංචාරක අමාත්‍යාංශය දැන් අපි ආංශික පරිසරය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාව සංචාරක අමාත්‍යාංශයත් ගෙනල්ලා මේ බ්ලූ ෆ්ලැග් බීච් ශ්‍රී ලංකාවට ලබාගෙන. මෙතන අපි මේක අවුරුදු 10ක වෙලේ ඉඳන් කතා කරනවා අපේ රට මොකද සංචාරක ව්‍යාපාරයේ ගොඩනගනකොට මේ බ්ලූ ෆ්ලැග් බීච් කන්සෙප්ට් එක ලෝකෙල් මොකද ලෝකේ ඉන්න සංචාරකෝ තමයි අපේ රට ගෙන්නන්නේ. එතකොට එහෙමනම් මේ බ්ලූ ෆ්ලැග් බීච් සහතික අපේ රට එක වෙරළකට හරි ගන්න ඕනි. ඒතර සංචාරක අමාත්‍යාංශත් එක්ක අපි කතා කරනකොට ඒගොල්ලොත් මේකට එකඟයි. මම කියන්නේ බීච් 39ක් ඒගොල්ලෝ නම් කරලා තියෙනවා මේ බ්ලූ ෆ්ලැග් බීච් සහතිකේ ගම්මු කියලා. ඒකට සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය මේ සඳහා සහතිකේ නිර්ණායක නිකුත් කිරීමටත් ලැහැස්ති වෙලා ඉන්නවා. ඉතින් මම ගරු ඇමතුමා මෙතන නැති එක ගැන ගොඩක් කනගාටු වෙනවා. මොකද අපි සංචාරක ව්‍යාපාරය ගැන කතා කරනකොට ඇමතුමා මේක අහන් හිටියා නම් හොඳයි කියලා. නමුත් ඒක කනගාටුවට කාරණයක්. නමුත් බ්ලූ ෆ්ලැග් බීච් කන්සෙප්ට් එකට හදාගන්න සංචාරක අමාත්‍යාංශයේ මීට වඩා ප්‍රවණතාවයක් දක්වන්න ඕනේ කියන අපි විශ්වාස කරනවා. මොකද අද එහෙම සංචාරක දෙපාර්තමේන්තුව අමාත්‍යාංශයේ මේ ගැන දැඩි අවධානයක් යොමු කරලා නැතිවීම ප්‍රශ්නයක් තියෙනවා. මං කියන්නේ එතකොට සමහරට හිතන්න පුළුවන් මේ බීච් වල තියෙන බ්ලූ ෆ්ලැග් බීච් ගන්න එක ඒක සමුද්‍රයේ පරිසර අධිකාරියට අයත් වැඩක් කරනවා. නමුත් මේකේ ප්‍රයෝජනය ගන්නේ සංචාරක අමාත්‍යාංශය. ඒ හින්දා අපි කියනවා පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ අධීක්ෂණ කාර්යක සභාවේ මන්ත්‍රීවරු වශයෙන් ඒ කමිටු වශයෙන් අපි කියනවා අපි මේකට ප්ලැට්ෆෝම් එකක් හදනවා. අවුරුදු දෙක තුනක් ඇතුළත මාස දෙක තුනක් ඇතුළතත් මේ බ්ලූ ෆ්ලැග් බීච් කන්සෙප්ට් එක ලංකාවට ගෙනල්ලා ලෝකේ පිළිගන්නා මුහුදු වෙරළවල් මේ ලංකාවේ ස්ථාපිත කිරීම සඳහා කටයුතු කිරීමෙන් මීටත් වඩා සංචාරක ව්‍යාපාරය ඉස්සරහට ගෙනියන්න පුළුවන් කියනවා. මේ බ්ලූ ෆ්ලැග් බීච් හොඳයි සහතිකේ දෙනකොට විශේෂයෙන්ම බලන්නේ ඒ ඒ බීච් එකේ තියෙන ඒ වෙරළේ තියෙන ජලයේ ගුණාත්මකභාවය පරිසර සහ අධ්‍යාපන තොරතුරු ගැන පරිසර කළමනාකරණයේ බීච් එකේදී ඒ වගේම ආරක්ෂාව. ඉතින් මේ ගැන දැඩි අවධානයට යොමු කරලා කටයුතු කරන්න විපක්ෂයේ වශයෙන් අපිත් මේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න අවශ්‍ය සහයෝගය විපක්ෂයේ කමිටුවක් වශයෙන් ලබා දෙනවා කියලා කියමින් මම නිදිනා බොහොම ස්තුතියි.
ස්තුති ගර්මන්තුමා මීලකට ගරු SM මරිකාර් මන්තුතුමා ඔබතුමාට මිනිත්තු 8ක කාලයක් තියෙනවා.
මූලස්සනේ ගරු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම අපි කියන්න ඕන අද ජනාධිපතිතුමා ඇවිල්ලා ප්‍රකාශයක් කරා මේ ආරෝපිත කුලි ආදායම් බද්ද. මොකටද මේ ගේන්න හදන්නේ? මේ අවුරුද්දේ දළදේශීය නිෂ්පාදනයෙන් රාජ්‍ය ආදායම 13.5% ඉලක්කයක් සම්පූර්ණ කරන්න පුළුවන් වෙනවා. ඒක අනුව ඊළඟ අවුරුද්දේ තව 1.5% වැඩි කරන්න කියලා. ඇත්ත වශයෙන්ම කිව්වොත් මේ 13.5% ඉලක්ක සපුරලා තියෙන්නේ කොහොමද? ස්ටෝලන් රිකවරි ඇක්ට් එක ගෙනල්ල ඉවර වෙලා සොරා කෑ දැයිපල නැවත පවරාගෙනද? එහෙම නැත්නම් ධන කුවේරයන්ට ගහන නියමිත ධන බද්ද ගෙනල්ලද? එහෙම නෙමෙයි. මේ වැට් බද්ද වැඩි කරලා 18% දක්වා මේ රටේ සාමාන්‍ය අහිංසක මිනිස්සු ගන්න පරිප්පුද සීනිද හාල්ද තේකොළද මේ හැම එකම මිනිසුන්ගේ ලේ උරා බොන රීරි මාංශක වගේ මේ බදු ගහලා එක පැත්තකින් වැඩි කරලා තිනවා. අනිත් පැත්තෙන් මේ රටේ පෞද්ගලික අංශයේ සේවකයන්ට දෙපාරක බදු ගෙවන්න වෙලා තිනවා. ඒ තමයි උපයන විට ආදායම් බද්ද එක පැත්තකින් වැඩි කරලා වුන උපයනකොටම බදු වලින් මිරිකලා අනිත් පැත්තෙන් ඉතුරු වෙන සල්ලි වලින් වෙළඳ පොලට ගිහිල්ලා බඩු බාණ්ඩ මිලදී ගන්නකොට ඒවටත් වැඩ බද්ද වැඩි කරලා ඉවරලා මේ මිරිකලා තමයි අරන් තියෙන්නේ. ඒ නිසා අනිත් පැත්තෙන් දැන් කරන්ට් බිල වතුර බිල වැඩි කරලා මිනිස්සුන්ව හිර කරලා තියෙන්නේ. ලක්ෂ 10ක් ගෙවල් වල කරන්ට් එක කපලා තියෙන්නේ. එහෙම තියෙද්දි තමයි මේ ජනතාව වාසය කරන මේ නිවාසවලට බද්දක් කියලා ගන්නද. අමාරුවෙන් හරි හම්බ කරපු ගෙට බද්දක් ගහන්න යනවා කියන්නේ මේක හෙන ගහන වගේ අපරාධයක්. දැන් ජනාධිපතිතුමා මෙතන කියනවා පළවෙනි ගෙට දෙන්නේ නැහැ කියලා. නමුත් මුදල් අමාත්‍යාංශ නිවේදනය අනුව බැලුවම ලබන අවුරුද්දට පුරෝකථනය කරලා තියෙනවා 100.2ක් වැඩි කරගන්න. ඊළඟ අවුරුද්දට 100.4ක් වැඩි කරන්න. 100.4ක් කියලා කියන්නේ මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි රුපියල් බිලියන 100ක් විතර වැඩි කරන්න ඕන. රුපියල් බිලියන 100ක් විතර වැඩි කරන්න නම් අඩුම තරමේ එක ගෙදරකින් ලක්ෂයක් ගත්තොත් ඔය කියන විදි කතාව ඇත්ත නම් ඒ වගේ ගෙවල් ලක්ෂ 10කට බදු ගහන්න ඕන. හරිද? එතකොට ලංකාවේම තියෙන ගෙවල් වලින් කොච්චර ප්‍රතිශතයක්ද ඒක? ඒ නිසා මේ නිර්ණායක පෙන්වන්න නැතුව මේ හංගල ගහන ගේම හදන්නේ. මොකද හේතුව ස්ටෝලන් රිකවරි මේ ඇක්ට් එක ගෙනල්ලා සහ ධනබද්ද ගෙනල්ලා ඉවරලා රජයේ ආදායම් වැඩි කරලා ණය ගෙවීමේ හැකියාව වැඩි කරගත්තා නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මේ වගේ කොන්දේසි දාන්න වෙන්නේ නැහැ. ඒ නිසා මේ අයට රැට හීනෙන් පේන්නේ බදුද කොහෙ තමයි මට පේන්නේ. මොකද හේතුව දැන් උපේන විට ආදායම් බද්ද දානවා. අනිත් පැත්තෙන් දානවා මේ වැඩ බද්ද වැඩි කරනවා. ඊළඟට දැන් මේ ගෙවල් වලට බද්දක් ගහන්න හදනවා. ඒතර මේ විදියට ජනතාව ජීවත් කරන්නේ කොහොමද කියලා මට නම් තේරෙන්නේ නැහැ. දැන් මම දැක්ක තේමාවක් කියනවා රනිල්ට ඉඩ දෙමු. ඉඩ දෙන්නේ මේ වගේ මේ බදු ගහගෙන 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 යන්නද? මේක හරියට නිකන් අර ගෝඨාභය රාජපක්ෂ බංකොලොත් කරයින් පස්සේ අර ගහෙන් වැටෙච්ච මිනිහට ගොණ ඇවිල්ලා එනගෙන 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 යනවා වගේ බදු ගහගෙන 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 යනවා. ඉතින් ඒක නිසා මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි අපි ඊටහම පැහැදිලිව කියන්න ඕන මම හිතන්නේ නැහැ මේ මේක සම්මත කරගන්න පුළුවන් වෙයි කියලා. මොකද හේතුව තව දවස් 28කින් මේ මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණයක ඇඳවීමේ බලය ලැබෙනවා. එතකොට දැන් මේ හීන කතා කියලා ඉවරලා හීන මේ ලෝකවල ගෙනිහිල්ලා මේ එක එක වරප්‍රසාද වරදාන දීලා බාර් පර්මිට් දීලා හරිද මේ විමද්දකට අර මුදල් දීලා මේව ගන්න හදනවා නම් ඒක මේකෙන් හරියන්නේ නැහැ කියන එක මම පැහැදිලිව කියන්න ඕන. මොකද හේතුව මේකට අත උස්සන එක්කෙනෙකුට වක්වත් ගමට ඡන්ද ඉල්ලගෙන යන්න නම් හම්බෙන්නේ නැහැ කියන එක අපි ඊටාම පැහැදිලිව කියන්න ඕන. ඒ වගේම තමයි අද ජනාධිපතිතුමා උදේවරු කිව්වා මේ කෝවිඩ් කාලේ බලෙන් මෘතදේහ ආදාහණය කිරීම මේ අධිකරණ තීන්දුවකින් දුන්නාලු. පට්ටබල් බොරුනේ මුලාසන ගරු මන්ත්‍රීතුමනි අධිකරණ තීන්දුවක් දීලා නැහැ. මේ රාජ ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව මුස්ලිම් ජාතිකයන්ගෙන් පළිගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මත විමසීමක්වත් කරන්න නැතුව කිසිදු විද්‍යාත්මක හේතුවක් නැතුව ඔවුන් විසින් දාගත්තු බොරු කමිටුවක් හරහා තමයි මේක කරේ. මොකද ඔවුන්ට 2019 ජනාධිපතිවරණයේදී ඡන්ද නොලැබුණු නිසා පලිගැනීමේ චේතනාවෙන් තමයි මේක කරේ. අපි ඊටාම පැහැදිලිව කියන්න ඕන ජනාධිපතිතුමා හොරුත්තක හිටියට කමන්නේ හැබැයි අපරාධකාරයෝ රකින්න ලෑස්ති වෙන්න එපා කියන එකයි අපි කියන්නේ. ඒ නිසා ඒ මිනිමැරුම් වලට වක් කියන මේ අපරාධකාරන්ට වක් කියන්න ඕන. ඒගොල්ලෝ වක් කියන්න ඕන. ඒ නිසා ඊළඟට ආණ්ඩුව මාරු වුණාම මේ තීන්දුව ගත්තේ කොහොමද? මේ තීන්දුව ගන්න හවුල්ුණේ කවුද? කියනකට පරීක්ෂණයක් කරන්න ඕන. පරීක්ෂණයක් කරලා දඬුවම් දෙන්න ඕන. ඒ වගේම මම ඔබතුමාට කියන්නම් මේ වතුරෙන් කෝවිඩ් බෝවිඩ් වෙන කියනක බොරුවක් නිසාම එවකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට මම කතා කරා මුලාසනේ මන්ත්‍රීතුමනි. මම කතා කරලා එතුමන් ඇහුවා ඔබතුමන්ලාගේ ආණ්ඩුව කියනවා මේ වතුරෙන් කෝවිඩ් බෝ වෙනවා. එහෙනම් ඇයි මේ ලංකාවේ ඉන්න කෝවිඩ් රෝගීන් IDH රෝහලට ගේන්නේ? එතකොට IDH රෝහලෙන් පිට වෙන වතුර දිගේ මුළු කොළොන්නාවටම කෝවිඩ් බෝ වේවි. ඒ වගේම IDH රෝහලේ ඉන්න නර්ස් නෝනලා බෝඩ් වෙලා ඉන්න ගෙවල් වලට කෝවිඩ් බෝ වේවි කියලා. නමුත් ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂ මැතිතුමා කිව්වා පොඩ්ඩක් ඉන්න කියලා. ඔබතුමාට මතකද නැහැ? අත්ත වශයෙන්ම ඉම්රාන් ඛාන් පකිස්තානයේ අගමැතිතුමා ආපු දවසේ අපි උද්ඝෝෂණය කරලා හරිද? ඊට පස්සේ මම මේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න අහනකොට මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගෙන් කතානායකතුමා මාව බලෙන් නවත්තන්න හැදුවා. ඊට පස්සේ මහින්ද මහත්තයරම තේරලාම තමයි අහන්න දුන්නේ මට. අහන්න දුන්නයින් පස්සේ තමයි එතුමා මේ මෘතදේහ භූමි දානය කිරීම සඳහා අවසර ලබා දෙනවා කිව්වේ. එතකොට මං අහනවා විද්‍යාත්මක හේතුවක් මත මේ අරන් තිබ්බනම් එහෙනම් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අයින් කරන්නේ කොහොමද? එහෙම නැත්නම් අධිකරණ තීන්දුව කරහා දීලා තියෙනවනම් මේ කෝවිඩ් මෘතදේහ ආදාහණය කරන්න කියලා භූමි දානය කරන මහින්ද රාජපක්ෂ කොහොමද අවස්ථාව දෙන්නේ? ඒ නිසා ජනාධිපතිතුමනි හොරුත් එක්ක හෙළුවෙන් නටන්න එපා. අපි ඉතාම පැහැදිලිව කියන්න කැමති දැන් ඔබ සාමාන්‍යයෙන් ජනාධිපතිතුමා ජාතිවාදියෙක් නෙමෙයි ඒක අපි දන්නවා හරිද හැබැයි මේ ජාතිවාදී හොර නඩය රකගන්න මේ වගේ ප්‍රකාශ කරන්නේ ඇයිද කියන එක මට තේරෙන්නේ නැහැ මට හැබැයි එකක් තේරුණා එකෙන් ඒ කියන්නේ එතුමා නැවතවත් තව ඡන්ද ඉල්ලන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කියන එක තමයි මට තේරෙන්නේ මොකද යාපනයේ යනවා මන්නාරම යනවා හැමතරම යනවා මේ සුළු ජාතික ඡන්ද ගන්න බලාගෙන හරිද ගිහින් ලැවිල්ල වැඩේ ෆේල් කියලා තේරලාද කොහෙත් තමයි මේ 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 කතාව තේරෙන්නේ කියන්නේ මොකද හේතුව මේක නිසා මුස්ලිම් ජනතාව මොනතරම් වේදනාවකට පත් වුණාද කියන එක ජනාධිපතිතුමා හොඳටම දන්නවා ඒ පිළිබඳ මුස්ලිම් ජනතාවගේ තියෙන වෛරය පීඩණය ජනාධිපතිතුමා හොඳටම දන්නවා ඒ දැනගෙනත් ඇවිල්ලා මේ වගේ කතාවක් තියෙන්නේ මුස්ලිම් ඡන්ද හම්බෙන්නේ නැති හින්දා කියලා එතකොට ඉතින් රාජපක්ෂලාගේ වික්‍රමසිංහලාගේ වෙනසක් නැහැ කියන එක තමයි අපිට තේරෙන්නේ එනිසා මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි මේ අර ලාම්පුව නිවෙන්න කිට්ටුනාම පත්තු වෙනව වැඩි කියලා වගේ තමයි මේ කතාවක් තියෙනනේ පරණ සිංහල කතාවක් ඒ වගේද කියලාත් මට හිතෙනවා එනිසා අවසාන වශයෙන් මගේ කතාව ඉවර කරන්න කලින් දැන් අද සංචාරක ඇමතිතුමා කතා කරනකොට එතුමා කිව්වා මේ වයිල්ඩ් ලයිෆ් උද්‍යානවල මේ පාක් වල ඒ ටොයිලට් ටික හදනවා මේ ඒ මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන කියලා. ඒක හොඳයි. හැබැයි ඒක කරා කියලා ඉවරලා ඒක පුද්ගල සංචාරක ස්පෙන්ඩින් එක වියදම වැඩි වෙන්නේ නැහැ. ඒක හොඳයි. ඒක නරකයි කියලා මම කිසිත්ම කියන්නේ නැහැ. ඒ වගේම මම යෝජනා කරනවා. මම මේ පාර්ලිමේන්තුවේ මීට පෙර අවස්ථා ගණනාවකදී විශේෂයෙන්ම අපේ ආණ්ඩුව තිනකොටත් යෝජනා කරලා තිනවා මේ ලංකාවේ තියෙන වයිල්ඩ් ලයිෆ් පාක් වලින් අඩුම ගාණ එකක් දෙකක් හැම පාක් එකකම තෝරගෙන මේක මේ බුටික් හෝටල් එකක් දක්වා ඩෙවලොප් කරලා ඒක බැරි නම් ආණ්ඩුවට බැරි නම් පුද්ගලික ආයෝජන එකතු කරගෙන බුටික් හෝටල් එකක් මේ දියුණු කරලා ඒක ඉහළ මුදල් වලට මොකද මේ එන්නේ ඔක්කොම ඩොලර් ඉහළ මුදල් වලට මේ යුරෝපීය සංචාරකෙන් ඉලක්ක කරලා මේක ටෙස්ට් මේ ටෙස්ට් එකක් විදියට සාම්පල්යක් විදියට සලකලා ඒ කටයුතු කරන්න කියලා මම ඉල්ලීම කරා මොකද හේතුව ඇත්ත වශයෙන්ම දැන් අපිත් එක්ක සංචාරක කර්මාන්තයේ තරගකාරීත්වයේ ඉන්න මේ අනෙකුත් රටවල් දිහා බැලුවම ඕම් පොඩි දෙයක් ලොකු කරලා පෙන්නලා සංචාරකෙන් ආදායම් ගන්න නමුත් මෙච්චර ස්වභාවික සම්පත් තියෙන අපිට මෙච්චර මේ දිනු කරන්න හැකියාවන් අවස්ථාවන් තියෙන අපිට ඒක ඒ විදියට දිනු කරන්න බැරි වීම පිළිබඳව මම කනගාටු වෙනවා. ඒ නිසා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය තියෙනවා. ඩොලර් වලින් ඩොලර් මිලියන ගණන් වලින් මුදල් තියෙනවා. එතකොට ලෝකයේ විවිධ රටවල් වල තියෙන ට්‍රැවල් මාට් වලට ගිහිල්ලා එක්සිබිෂන් තියන්න ඒක කමක් නැහැ. ඒක හොඳයි. හැබැයි ඒ එකම ඒ ට්‍රැවල් මාට් එකෙන් පෙන්නන එක යථාර්ථයක් බවට ලංකාවට ආම තියෙන නිසා හැමදාම මේ මුහුදයි නුවරඑළියයි මේ ඔය පේන ටික විතරක් විකුණලා බෑ. ඒ නිසා මේ වයිල්ඩ් ලයිෆ් ටුවරිසම් එකෙන් ඩොලර් ආදායම් වැඩි කර ගැනීමේ තියෙන හැම ඔපචුනිටියක්ම පාවිච්චි කිරීම හරහා අපිට මේ මොහොතේදී වාසිදායක ඉරණමක් අත්කර ගන්න පුළුවන්. ඒ නිසා ලෝකේ හොඳම ඩෙස්ටිනේෂන් එක බවට අපි තේරෙනවා. ඒ වගේම මෙච්චර ප්‍රමාණයක් ආවා කියනවා. ඒ ඔක්කොම හොඳයි. හැබැයි ඒ ආපු කෙනා වීදම් කරන මුදල් ප්‍රමාණය මොකද්ද? ඒ නිසා මේ එන සංචාරකයන්ට මේ වයිල්ඩ් ලයිෆ් ටුවරිසම් කියන එක හරහා විශාල මුදලක් වීදම් කරවීමේ හැකියාව තියෙනවා. ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න කියලා ඉවරලා මම සංචාරක ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ වගේම එතුමා ක්‍රිකට් ක්‍රීඩාව ගැන සඳහන් කරා ඉවර කරනවා. ඒ නිසා අපි කියන්න ඕන දැන් මේ දුප්පත් දෙමාපියන්ගේ දරුවන් යන පාසල් වල ලෙදර් බෝල ක්‍රීඩාව නැහැ. ඒ ළමයින්ට පුළුවන් ජාතික කණ්ඩායමට අප්පුඩි ගහන්න හෝ හූ කියන්න හෝ හුරේ දාන්න විතරයි. ඒ නිසා මේ ගමට ක්‍රිකට් ක්‍රීඩාව ගෙනිහිල්ලා ඔවුන්ගේ හැකියාවන් තුලින් දක්ෂතාවයන් තුලින් ජාතික කණ්ඩායමට එන්න පාර කපලා දෙන්න ඕනේ. මොකද මේ පාලක මණ්ඩල වල ක්ලබ් වල ඉන්නේ ඔක්කොම ලොකු පවුල් වල ලොකු ස්කෝර වල ගිය කට්ටිය. ඒ අයට ගමේ අය ගෙනේ මේ උමනාවක් නැහැ. ඒ නිසා මම ඉතාම පැහැදිලිව කියන්න ඕනේ ඒක පුළුවන්. මම එක්තරා මාධ්‍ය ආධාරයක වැඩ කරනකොට මේ විදියට ක්‍රිකට් තරගාවලියක් කරලා නුවන් ප්‍රදීප් කියන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයව බී කරන්න අපිට ඒ වෙලාවේ පුළුවන් වුණා. ඒ නිසා අපි එතුමාගෙන් කියන්න කැමති අමාත්‍යාංශයයි ක්‍රිකට් පාලක මණ්ඩලය එකතු වුණොත් මේ වැඩේ කරන්න පුළුවන්. ඒ සඳහා මූලික අත්විවාරම දාන කියලා ඉල්ලා සිටින්න මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.